දෙදහස් දහතුන වසරේ දොළොස්වැනි මාසේ පාලොස්වෙනිදා භාවනා වැඩසටහන. ධර්මය ඇරෙන්නට නම් ජීවිතයේ වෙන සැපයක් නැත. එනිසා ධනය සැපය කරගෙන ඉන්නවනම්, බලය සැපය කරගෙන ඉන්නවනම්, ඥාති දරුවෝ ස්වාමියා හෝ භාර්යාව සැපය කරගෙන ඉන්නවනම්, ඒ හැම දෙයක්ම දුකට පෙරළේ. කවදක හරි කොතෙන්දි හරි, නමුත් ධර්මයේ ඔබ සැපයක බවට පත් කරගත්තොත් කවමදාකවත් ඒක දුකට පෙරළෙන්නේ නැහැ. ධර්මය අකාලිකයි. ඒ අවබෝධයට පත් වෙච්චා කියන්නේ, ස්වාමීනි මට අනාගතයක් නැහැ, මට අතීතයක් නැහැ, මට වර්තමානයක් නැහැ, ඒ නිසායි අකාලික. හැම කල්හිම ධර්මයේ දකින්න පුළුවන් ඒකමයි. මොකද අකාලිකව හැමදාම ඒක තියෙනවා. එතකොට හැම කල්හිම ධර්මයේ දකින්න පුළුවන් කියලා අපි ඒක ඔළුවට දාගත්තොත් ඒකේ විදිය, එතකොට ඒක කාලයට අහුවෙනවා. හැම කල්හිම ධර්මයේ දකින්න පුළුවන් අකාලික ධර්මය. අකාලික බව හැමදාම ලෝකේ තියෙනවා. මේ මිනිස්සයා ඇති කරගන්නේ සංඥා ගොඩක්. ඒ සංඥා ගොඩ තුල තමයි ප්‍රශ්න තියෙන්නේ, ගැටලු තියෙන්නේ. ඒ සංඥාවක්ම තමයි පිළිතුරක් වෙන්නේ, සංඥාවක්ම තමයි ප්‍රශ්නයක් වෙන්නේ. මම විසින් මවන ලද මම මයිලු දෙකයි, මා විසින් මවන ලද මනෝ මවන ලද නිර්මාණය කරන ලද. එමනම් මේ නිර්මාණයක් තුළ සතුටක්, නිර්මාණයක් තුළ දුකක්, නිර්මාණයක් තුළ බයක් තියෙන්නේ. නිර්මාණ ලෝකයක් තියෙන්නේ. එහෙමනම් ඒ නිර්මිත ලෝකයෙන් නිදහස් වෙන්න ඕන. නිර්මිත ලෝකේ නිදහස් වුණාම ඔබ ඉන්නේ කොහොමද? සජීවී ලෝකේට. කාට දෙන්නේ? සජීවී ලෝකේට එනවා. ඒකට තමයි කියන්නේ තථාගත දර්ශනය කියන්නේ ඒකට. සජීවී ලෝකේ තත්ත්වාකාරයේ පේනවනේ. දැන් ඔබට පේන්නේ සජීවී ලෝකයේද? නැහැ. බෞද්ධ සංකල්පයේ ලෝකය. හාමුදුරුවෝ කෙනෙක් 12න් පස්සේ කඩලටයක් හරි ගෑවොත් වෛර කරන්නේ ඒකයි ඒකට. ඒක බෞද්ධ සංකල්පයේ ලෝකය. ඊට පස්සේ මුස්ලිම් අය දකින්නේ මුස්ලිම් ලෝකය. හරකෙක් දැක්කාම කටට කෙල වුණනෝ. මුස්ලිම් ලෝකය. ඊට පස්සේ තව තව දේවාගම් තියෙන්නේ එහෙමයි. දැන් Hindu ලෝකයෙන් බැලුවාම හරකෙක් දැක්කහම යා වාසනාවේ සංකේතයක්, යාගේ මුත්‍රා වලින් නානෝ. ඒක ආශිර්වාදයක් හැටියට සලකනවා. ඒ යාගේ ලෝකයෙන් බලන්නේ. ඉතින් කතෝලික අය ඒ ලෝකයෙන් බලනවා. කාටවත් පේනවද තථාගතත්වය? කාටවත් පේනවද සජීවී ලෝකය? සජීවී ලෝකය කාටවත් පේන්නේ. දැන් අපි හිතමු ඔය කිසිම ආගමක් නැති පුජ්‍යලිකුත් ඉන්න, ඔය ඔක්කොම එක ආගමක ගණන් ගන්නෑ, එක ආගමක පිළිපදින්නේ. එයාටත් හැබැයි ලෝකයක් තියෙන. මොකද්ද? තමා විසින් හදාගන්න මතවාදීය ලෝකය. එන වාද දෙකයි, පරවාද අත්වාද. මේ වාද දෙකෙන්ම තමයි නිතරම ලෝකෙ දිහා බලන්නේ. ඒ වාද දෙකෙන් බලන කෙනෙකුට සජීවී ලෝකය පේන්නේ නැහැ. එහෙනම් ඒ වාද දෙකෙන් තොරව බලන්න ඕන. උත්සාහ කරන්න. ඒ වාද දෙකෙන් තොරව මේ ලෝකය දකින්න උත්සාහවත් වෙන්න. මේ මොහොතේ බලන්න. මේ තියෙන්නේ තේ තථාගතත්වයේ බලන්නට පුළුවන් පරිසරයක්. මිනිස්සු කියන්නේ පරිසරයක්. ඒ පරිසරය තුළ බලන්න තථාගතත්වයේ. එවිට මානසික වේදනාවන් වලින් තොරව මේ ලෝකෙ දිහා බලන්න පුළුවන්. මානසික ගැස්ටඩයන් වලින් තොරව බලන්න පුළුවන්. සංඥාවෙන් බලන්නේ. සංඥාවක් කියලා කියන්නේ සටහනක් අරගෙන බලන්නේ, වර්ණයක්කින් බලන්නේ, කිසිම දෘෂ්ටියකින් බලන්නේ නැහැ. ඒක නිසා සමනයෝ දෘෂ්ටි ඇති හේයින් සම්මාදිට්ඨිකයි. දෘෂ්ටි නෑ මොකවත්. දැන් අපි දහම් පාසලේ නම් ඉගෙන ගන්නේ සම්මාදිට්ඨිය කියලා තවත් දෘෂ්ටියක් ඉගෙන ගන්නවා. පෞපින් කරන දෘෂ්ටියක්, කුසල අකුසල කර්ම විපාක දෘෂ්ටියක් ඉගෙන ගන්න. එහෙම එකක් නෑ. ඒක සම්මුති පැවැත්මකට හොඳයි. මේක දාන දර්ශනයක්, ඥාන දර්ශනයක් තුළ දකින දෘෂ්ටියේ සම්මාදිට්ඨියේ තුළ කිසිම දෘෂ්ටියක් නැහැ. සම්මාදිට්ඨිය පිළිබඳව විග්‍රහාත්මකව යමක් කියන්න බෑ. මිත්‍යා දෘෂ්ටිය ගැන විග්‍රහාත්මකව යමක් කියන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මෙයයි කියලා කියන්න බෑ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මෙන්න මෙයයි. මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වීම සම්මාදිට්ඨියයි කියලා කියලා දෙන්න පුළුවන්. ඇයි සම්මාදිට්ඨිය ගැන යමක් කියන්න බැරේ? ඒ තුල දෘෂ්ටිය නැති නිසා. ඒ තුල සංස්කාරක ධර්ම නැති නිසා. ඒ තුල ස්ත්‍රී පුරුෂ භාවයක් නැති නිසා. භාව ලක්ෂණ නැති නිසා. භාව ආත්මක ගුණාංග නැහැ. ඉතින් ඒ මහත්මා තේරුම් අරගෙන තිබුණා දේශනාවක මොනවාද? දෙයියනේ මේ කිසිවක් නැති දෙය තමයි කියන්නේ. කියපු වචනේ හරි හොඳට යාට හිතට වැදිලා තියෙනවා. මං කිව්වේ අර පාවිච්චි කරන ක්‍රමවේදයට යමක් කිව්වහම හොඳට දැනනවා කියන්නේ ඕකයි. මේ මොකක්වත් ලොකු කතන්දරයක් කියනවා නෙමෙයි. මට කියන්න දෙයක් නැහැ. ඒ මහත්මයා ලස්සනට ඒක කිව්වහමඳුරනේ මට කියනවා නම් කියන්න දෙයක් නැහැ. ඈ කියනවා නම් මොකක්වත් කියන්න දෙයක් නැහැ. ඒ නැති දේ ගැන තමයි මේ කියන්නේ. ඉතින් අපි හිතනවා මේ හම්දුරු වෙනම දර්ශනයක් හදාගෙන ඔළුවේ පුරෝගෙන ඉදිමිලා මෙන්න කියනවා අපිට උගන්වනවා. ඒව එකක් අපිට නැහැ. ඈ මහා උගතෙක් වෙලා ඈ මේ මොකක්වත් නැති එකක් ගැන මේ කතා කරන්නේ. මට උගත් කමක් නැහැ. ඇයි? කිසිම ග්‍රහණයක් නැහැ. උගත්කම කියන්නේ උකහාගත්කමනේ. මං කිසිම දෙයක් උකහාගෙන නැහැ. ඔළුවේ රඳවගෙන නැහැ. බලන්න ඔය උගත්තුන්ගේ මූණු දිහා කිසි කෙනෙකුගේ මූණක සැනසෙල්ල දායක බවක් නැහැ. මාධ්‍යන්වල හරි කතා කරන මහා උගත්තු ටික බලන්න මූණේ ඇටි. ඈ ඈ දස් දොස්තර ගාව විතරක් වෙන්නේ නැති ජීවිතේට hina වෙනවා ඇත්තේ. ඈ ඒකතර අඬුවෙන් පළල් කළා මෙහෙම විනාශ කරනවා. ඈ රදාරණනේ එළියට දෙවත්තට. ඉතින් ඒ නිසා ඒ උකහාගත්ත දේවල් වලුවේ තියෙනකොට බරයි. දැන් මේ ඇත්තත් උගත්තු මොනවද? මොනවා හරි උකහාගෙන තියෙන උගත්කමක් තියෙනවා. මොනම හරි විශේෂකින් උගත්කමක් තියෙනවා. මොනවද? සංඥා ගොඩක්. ඒක උපකාරකයි මේ බාහිරේට ඒව කරන්න. මේ නිවෙන්න පෙන්වන දහම මේ සියල්ල තුලම, ඒ සියල්ල තුලම මම නොසිටියානම් ඉවරයි. දැන් ඒ උගත්කම මේ මට ලබන්න පුළුවන්. මමත් හැමදාම පොත් කියවනවා. හැමදාම ත්‍රිපිටක පොත් කියවනවා. දෙර නැගිටලා ඒ පළවෙනි කාර්යය ඒක. නමුත් මම උගත්කම නෙමෙයි එකින් ගන්නෙ. ඈ දැන් ඉස්සරනම් මම ඒකෙන් උගහාගෙන මතක තියාගෙන මතවාදයක් කියනෝ මේ අහවල් පොතේ අහවල් සූත්‍රේ අහවල් තන අහවල් දෙය තියනෝ කියලා. දැනුත් මම ඒක හිම ගන්නවා. නමුත් දැන් ඒක මට උගත් කමක් වෙන්නේ නැහැ. මං ඒ වයින් යංගිසි මූලාශ්‍රවයක් ගන්නෝ දහම මා තුල තියෙනවා. අවශ්‍ය නම් ඒ තුලින් වචන ටිකක් ගන්න පුළුවන්. දේශනා ආකාරයක් ගන්න පුළුවන්. විදියක් ගන්න පුළුවන්. ධර්මයේ ගන්න ඕනේ නැහැ කොහොමයි. ඉතින් මම රහත් වෙලා නැහැ. රහතන් වහන්සේලා කියලා කට්ටි ඉන්නවනේ මම කියන්නේ මම රහත් වෙලා නැහැ. මට මාර්ගඵලක් නැහැ. බොරු කියන්න ඕනේ නැනේ. මාර්ගඵලක් නැහැ. හැබැයි පුතත්ජනත් නෙමෙයි. පුතත්ජනත් නෙමෙයි. ඈ පුතත්ජනත් නෙමෙයි. මේ කතාව ඇහුවකොට කවුරුත් එන්නේ නැහැ අභියෝග කරන්න. මොකද අභියෝග කරන්න බෑ. අභියෝගේ එතනම බිඳෙන නිසා අභියෝගයක් කරන්න නැකිටින්න බෑ. මම ඔබටත් උගන්වන්නේ අන්න එහෙම වෙන්න. තියෙන පළත් අයින් කරන්න, තවත් ඵලයක් නොගන්න. ඈ ඵල නිරෝධයක්, හේතුඵල නිරෝධයක්, හේතු බංගා. හේතු නෑ. මොනම ආකාරයකින්වත් ගැටලු ප්‍රශ්න ඇති වෙන්නේ හේතු තියාගෙන නෑ, දෘෂ්ටි තියාගෙන නෑ. බලන්න මේ මොහොතේ ඔබ දෘෂ්ටි එක ඉන්නවද කියලා. බලන්න ඒ සියලු දෘෂ්ටි වලින් නිදහස් වෙන්න. ආත්මයක් කියලා ග්‍රහණය කරනවා. මම මෙච්චර ග්‍රහණය කරනවා කෝ ආත්මය? මං ආත්මයක් වෙනුවෙන් යමෙක් රකින්න තරහ ගන්නවා, වැඩ කරනවා. කෝ ආත්මය? කෝ මම? දැන් මම කියලා කියන්නේ ඇත්තටම කිව්ව එදා පාවිච්චි කරත් හරියටම අපි දන්නේ නැහැ මමයි කියලා. මම ආමන්ත්‍රණය කරන්නේ කවර ගුණයකටද කියලා. දැන් අතට කිව්වත් අපි කියන්නේ මම අතේ කියන්නේ මගේ අත. මගේ. එතකොට මම කොතනද එතෙන්දිත් ඉන්නේ? ඊපස්සේ ඔළුව ගැන කියන්න ගියත් මම ඔළුවේ කියන්නේ මගේ ඔළුව. මගේ මගේ පපුව. ඊළඟපස්සේ මගේ හදවත. මගේ සිතුවිලි. ඊළඟපස්සේ දුකත් මගේ දුක. මගේ ඉඩම කඩම යාන වාහනේ මගේ. නිලය මගේ. පැසිවල කණ්ණාඩි ඇස් කණ්ණාඩි දෙක මගේ. ඒක මම. හැම දෙයක් තුළම තියෙන මගේ. කකුල් දෙක මගේ. ඇඳුම මගේ. සිතවිලිත් මගේ. අදහසත් මගේ. නියෝගෙත් මගේ. මමකෝ?
මම සංඥාවෙන් මගේ දාගෙන.
ඕ ඕ සංඥාව කොහොමද ඒකේ ස්වરૂපය?
මම
කියන්නේ කෙනා. ඒක තමයි මම කියන කෙනාගේ හැඩේ මොකද්ද?
හැඩයක්
නෑ.
ඒක
නිකන් බොරුවක් හැටි. ඔබරුවා. ඒත් ඒක ශක්තියක් හැටියට එනවනම් ඇයි ඒ එන්නේ?
සත්‍යයක්
එනවා. ඔව් ශක්තියක් බලයක් හැටියට මම කියලා එනෝ බලයක් ඉස්සරහට එනෝ. ඇයි එන්නේ එහෙම? ඒ තුලට ඉන්ධන කරන්නේ, ඒ තුලට ශක්තියින් සපයන්නේ කවරක්ද? කෙනෙක් තුල මම කියන එකක් තරංගයක් බලයක් එනවනම් ඒට ඉන්ධන ශක්තියක් කොහෙන් හරි එකතු වෙන්න එපා. ඒ ශක්තිය ජනනය වෙන්නේ කොහෙන්ද? දැන් අපි හිතනවා දැන් control කරනවායි කියලා දෙයක් ජීවිතේ කරනවා. නමුත් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක හරියට අර කුරුලෑවක් අර මෙහෙම පිපෙන්න ඇවිල්ලා මිරිකන් නැතුව ඉන්නවා එවලට. හැබැයි කොයි වෙලාවක හරි අර සරව ටික කුමන හෝ ආකාරයකට ඒකට පිට වෙනවම තමයි. එතකොට මෙහෙන් සරව ටිකක් නිර්මාණය වුණොත් ඒක පිට වෙනවම තමයි. ඒ නිසා අපි මේ පාලනය කරගන්නවයි කියන එක තුල දීර්ඝ කාලීන විසඳුමක් නැහැ. ඒක తాවකාලික බවක් තියෙනවා. ඒ ගලා යාම සිදු වෙනවා. ඒකට හොඳම දේ තමයි නිෂ්පාදනය නොවන මට්ටමට හැඩ ගැහෙන එක. උපදින් නැති මට්ටමට හදා ගන්න එක. අර ඉන්නෝනේ හතර දෙනේ තරහ යනවා තරහ යන බව දන්නේත් නැහැ. තරහ යනවා තරහ යන බව දන්නවා. තරහ යනවා තරහ යන බව දන්නවා. ඒ වගේම පාලනය කරනවා. සමහර තව කෙනෙක් ඉන්න තරහ එන්නේම නැහැ. ඒ තරහ එන්නේ නැත්තේ මම කියලා කෙනෙක් නැහැ කියලා එයා ප්‍රත්‍යක්ෂ කරගත්තා. යථා භූත ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තා. මම කියලා කෙනෙක් නැහැ. දැන් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්නවනම් මේක අවිද්‍යාවක්, මේක බොරුවක්, මේක මායාවක්, මේක රැවටීමක්. හැබැයි මතවාදයක් නෙමෙයි. ඔව්. එතෙන්ට පැමිණෙන්න ඕන කරනවා ඈ. ඔව්. අපි එතෙන්ට පැමිණිය යුතුයි. මෙතන මමෙක් නේ. ලෝකේ ප්‍රශ්න ඔක්කොම ඇති කරන්නේ අයි. අයි තමයි යූ වෙන්නේ. අයි තමයි ෂී වෙන්නේ. හී වෙන්නේ. ඉට් වෙන්නේ. අයි තමයි. එතකොට ලෝකේ මවලා තියෙන්නේ අයි. අයි අකුර. එතකොට අයි අකුර මවා ගන්න කවුද? එයා තමයි ලෝකෙම මවන්නේ. අන්න අවිද්‍යාත්මක සැකසීම, අනවබෝධයේ සැකසීම. ඒ නිසා ඒ මමත්වයේ කියන කාරණේ නිසා ජීවිතේට ලැබෙන්නේ අවිද්‍යාත්මක හමුවීම් රාශියක්. ඒ නිසා කාම ධර්මයෝ, එහෙම නැත්නම් මේ ලෝකයේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනට අහුවෙන හැම ධර්මතාවයක්ම බුදුහාමුදුරුවෝ පෙන්වන සර්පයෝ වගේ කියලා. ඇයි? මේ වලිගේ නැල්ලුවාම කෙළවරේ තාම විසකුරු දල තියෙන දුකක්. ඒදෝ සර්පයාගේ හිස කොටස පෙන්වන්නේ දුකක් කියලා. දැන් ඔබ ග්‍රහණය කරගෙන ඉන්න යම් දෙයක් තියෙනවද? ඒ හැම දෙයක්ම සර්පෙක් වගේ ඔබ රිදවනවා. රිදවනවා. අතහරින්න. සිතාගෙන ඉන්නේ කිසිම අයිතිවාසිකමක් අපිට පවත්ව ගන්න බෑ, අපි වශයෙන් තියාගන්න බෑ. කොටින්ම කියනවා නම් වෙන අන්දයක් ගැන කතා කරන්න ඕනේ. මගේ ශරීරවත් මට අවුරුදු 200ක් තියාගන්න බෑ. ඈ ඉතින් කවර කතාවද ඉඩම ගැන, කවර කතාවද දූදරෝ ගැන, කවර කතාවද නෝනා මහත්තය ගැන, කවර කතාවද ධනිය ගැන? ඇයි මෙච්චර ශක්තියක් ඇති කරන්නේ එහෙනම් මෙවැනි දෙයකට? ඇයි මෙච්චර මෝහාන්ධකාරයේ බලයක් ඔබ ඇති කරන්නේ කියලා අපි අහලා බලන්න ඕන. ඇයි මෙච්චර මට වේදනාව දෙන්නේ මෙහිම ධර්මතාවයකට? මෙච්චර මේ දුක් විඳලා ග්‍රහණය කරන්නේ ඒක අර හමන සුළඟ නතර කරන්න හදනවා වගේ වැඩක්. කරගෙන ලෝක බෝලේ නතර කරන්න හදනවා වගේ වැඩක්. සෑම ජනනයක් තුළම සෑම ශක්තියක් තුළම ජීවත් වෙන්නේ අවිද්‍යාවේ මමංකාරය. සියලු මැවීම් කරන්නේ සියලු ශක්තියින් නිපදවන්නේ මමත්වය. මමත්වය කියන්නේ මායය. මමත්වය කියන්නේ තමන්ට වද දෙන වදකෙක්. හිරිහර කරනවා නිතරම උල්වණින් කටුවලින් මෙහෙම අනිනවා වගේ අපිට රිදවනවා යාව. මතක යන්න අපිව ගෙනල්ලා රිදවන. මමත්වයේ විතර හතුරෙක් කොහෙවත් නැහැ. ඔහු හොයන්න. අර කැලේ යන්නේ බඩ ගහලා හරි මෙහෙම යන්නේ. ඒ වගේ ගිහිල්ලා හොයන්න මමත්වයට ඈ ඈ ත්‍රස්ත නායකයෙකු හොයනවා වගේ මමත්වයත් හොයාගන්න ඕන. මොකද මමත්වේ විනාශ කර යුතුයි අපි තුල. බුදුහාමුදුරුවෝ පෙන්වන ග්‍රහකාරකයා මම හොයා ග්‍රහකාරකම් ගවේ සන්තෝ. ග්‍රහකාරකයා මේ හැම දෙයකම නිෂ්පාදකයා. දැන් අපි දුක ආවහම දුක විඳිනවා නෑ. ඇත්තෙන්ම අපි හොයන්න ඕන දුකේ නිෂ්පාදකයා. කවුද මෙතන දුක ඇති කරේ? කවුද මෙතන ප්‍රශ්න ඇති කරේ? තරහා ඇති වුණාම අපි තරහ ගන්න එක නෙමෙයි වැදගත්. තරහ ගන්න එක නෙමෙයි වැදගත්. දැන් ගලක් අපිට විසි කරලා කවුරු හරි ගැව්වහම අපි ප්‍රශ්න ඇති කරගන්නේ අර ගහපු ගලත් එක්කද? නෑ, ගල් ගෙඩියේ යුවේ කවුද? ඒ වගේ තරහක් ඇති වෙනවා කියන්නේ තරහ කියන්නේ ගල් ගෙඩිය. එතකොට මේ ගල් ගෙඩියත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. කවුද මේ ගල් ගෙඩිය මට යුවේ? එතකොට තරහ යන්නේ තව කෙනෙක් නිසායි කියලා කියන්නේ බොරු කතාවක්. අපිට වාහනත් එක්ක තරහ යනවා. හුලම් බැස්ස ටයර් එකත් එක්ක තරහ යනවා. එතකොට කෙනෙක් නිසාද තරහ යන්නේ? කෙනෙක් නිසා නෙවෙයි. ඈ කලබල වෙලාවට කවුරුත් නැතිව කාර්යාලය වුණත් කෙනෙකුට තරහ ගිහිල්ලා ඉවරලා තියෙන ෆයිල් ටික ඔක්කොම පොලේ ගහන මොහොතේ ඉන්නවා. එතකොට කෙනෙක්ව වෙන්න ඕනේ නේ තරහ යන්න. එතකොට පාරේ තියෙන ගල් ගෙඩියක් අකුලේ හැපෙනවා. සමහර ලානේ මේ ගල් ගෙඩියත් එක්ක තරහ යනවා. තරහ යන්න කෙනෙක් ඕනේ නැහැ. තරහ යන ගුණේ තියෙනවා නම් කෙනෙක් උවමනා කරන්න නැහැ අපිට තරහ යනවා. තරහ යන විදියට කල්පනා කළොත් එහෙම කෙනෙක් දිහා ඕනම ක්‍රියාවක් අපිට තරහ ගන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒ තුල මේ නිර්මාපකයන් මේ නිෂ්පාදකයා කවුද? කෝ මම සැරෙන් තදින් අදිෂ්ඨාන කරන, ග්‍රහණය කරන, සිතන, වඩන, ඒ වෙනුවෙන් සේවය කරන කෝ මම? ඔය මමත්වය නැමැති හාමු පුතාට අපි සේවකයෝ. අපේ හාමු පුතා වෙන්නේ මමත්වය. ඒ මමත්වය නැමැති හාමු පුතාට අපි වැඩ කරනවා. එයා සන්තෝෂ කරන්න. ප්‍රධානීකුටත් එහෙමනේ අපි වැඩ කරන්නේ. එයාගේ අන පිළිගන්නවා, එයාට සැලූට් කරනවා, එයා කියන දේවල් කරනවා. මොකද ඒ ප්‍රධානියාව සෑහීමටපත් කරන්න කාර්යනිෂ්ඨ කරලා. ඉතින් ප්‍රධානියොත් සෑහෙන්නේ නැහැ වගේ මමත්වයත් සෑහෙන්නේ නැහැ. නියොන් මම මේ කා වෙනුවෙන්ද මේ සේවාවන් කරන්නේ? කවුද මේ පුජ්‍යලයා? හැමතිස්සෙම හැරෙන්න මම කියන ගුණයට මමත්වය කියන්නේ කවුද? මෙච්චර සැරට, මෙච්චර බලයට, මෙච්චර ඝනට මේ ගන්නේ මමත්වය කියලා මං කවර ගුණයක්ද, කවර ලක්ෂණයක්ද, කවර හේතුවක්ද? මුකුත්ම පේන්නේ නැහැ නේ. ඒ දෙස බැලුවා මුකුත් පේන්නේ. ඒ පේන්නේ නැති දිහාම බලා ගන්න. ඒ මුකුත්ම සංඥාවක් එන්නේ නැති දිහටම අවධානය යොමු කරන්න නොකඩවාම. ඒ තුලම ගිලෙන්න, ඒ තුලටම ඇදී යන්න. මොකක්ද දැනෙන්නේ? සුවයක් දැනෙනවා. මුකුත් දැන් අහන්න හරි. ඒ තුලටම ඇදෙන්න. ඒ තුලින්ම ඒ අනන්තය කරාම යන්න, ඒ තුලම පූර්ණව ගිලෙන සැනසිලිදායක නම්, ජලයේ ගිලෙනවා වගේ සැනසිලිදායක නම්, මේ අපි වතුර නානකොට නාන තටාකයක ගිලින්නේ, ඒ වගේ සැනසිලිදායක නම් ඒ තුලම ගිලෙන්න, ඒ තුලටම පාවී යන්න. අකාලිකත්වය ඒ ඔබට හමුවන්නේ. මමත්වය කියන්නේ අකාලිකත්වය. ඒ අකාලිකත්වය තුල පාවෙන්න, ඒ අකාලිකත්වය තුල දියවෙන්න, ඒ අකාලිකත්වය බොහොම ආදරෙන් බොහොම හොයා හොයා බලබලා හිටපු යාළුවෙක් වගේ වැළඳ ගන්න. ඔහු ඉතාම හොඳ මිත්‍රයෙක්, දැකීම සුවදායකයි. එහෙම නේද? ඔය හමුවීම හොඳින් ගලඳ ගන්න. ආත්මේ ඒ කරා අතහැර දමන්න. දෙවරක් සිතන්න එපා. එහි තමයි බුදුහාමුදුරුවෝ වැඩේ ඉන්නේ. එහි තමයි කල්යාණ මිත්‍රත්වයේ තියෙන්නේ. එහි තමයි සැනසිලිදායක මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ කරාම නොකොඩවා සමීපවන්න. සුළු වටිනාකමක් ඇති දේවල් වෙනුවෙන් අතර වීමක් තේරුමක් නෑ. මහා පෘථුවියක් හම්බෙනවා නම්, විශ්වයක් වගේ මහ ධර්මතාවයක් හම්බෙනවා නම්, ඇයි අපි කුඩා බිම් කොටසක කුඩා කුඩා කරුණු ටිකක නතර වෙන්නේ? අපි රඳව ගන්න හැදුවත් ඒවා අපිට රඳව ගන්න බැරි, අපි කැමති විදියට පවත්වන්න බැරි දේවල් නම් ඇයි අපි රැඳින්නේ? අපි දරුවන්ට බැඳුනට දරුවන්ට බෑ අපිව රඳව ගන්න. අපි නෝනට බැඳුනට අපිට නෝනට බෑ අපිව රඳව ගන්න. නෝනට බෑ අපිව රඳව ගන්න. අපිටත් බෑ නෝනල රඳව ගන්න. ලෝකයේ තුල මේ සමා ජීවිතයේ තුල අවුරුදු 100ක් ඇතුළත වෙන් වෙලා යන්න ඕන. නිවස රඳව ගන්නත් බෑ. ශරීරය රඳව ගන්නත් බෑ. නිලතල තානාන්තර රඳව ගන්නත් බෑ. ඒ වයින් ඉතින් ආඩම්බර වෙලා පේන්නේ නිවේ තියෙනකම් විතරයි. ඒ අකාලිකත්වය තුළ පූර්ණත්වයට පත් වෙන්න. මෙහි තියෙන මේ සංඥාවලට තියෙන සියලුම සම්බන්ධතා බිනින්න. ලෝකෙත් එක්ක තියෙන සියලු සම්බන්ධතා බිඳලා අකාලිකත්වයේ ජීවත් වෙන්න. ලෝකෙත් එක්ක තියෙන සියලු ඥාතිකම් ඉවත් කරන්න. ලොකු මිත්‍රයෝ තතහරින්න, පොඩි මිත්‍රයෝ තතහරින්න. ලොකු නෑයෝ තතහරින්න, පොඩි නෑයෝ තතහරින්න. පොඩි බැඳීම් අතහරින්න, ලොකු බැඳීම් අතහරින්න. මමත්වය කියන්නේ සැනසිලිදායක දෙයක්. හරි සුවයි. මමත්වය කියන්නේ හරිම සොඳුරු දෙයක්. ආයි නොඉන්න මෙහි පදිංචි වෙන්න මමත්වය තුල. එතකොට මමත්වය දුක්ඛදායී විදියට අල්ලගන්න අවිද්‍යාවෙන්, මමත්වය සැපදායී විදියට අල්ලගන්න පුළුවන් විද්‍යාවෙන්. දැන් මම කියන්නේ කවුද? මමත්වය කියන්නේ මොකද්ද? මුකුත් නැති එක. මමත්වේ වර්ණය වර්ණයක් නෑ, වර්ණයක් නෑ. මමත්වේ උස පළල එහෙම එකක් නෑ, අනන්තයි මමත්වේ උස පළල. නමුත් ඇත්තටම හොයලා බලන්නකෝ කොච්චර දිග පළල තියෙනවද කියලා. හොඳට පීනලා හොයලා බලන්න හැමතැනම. එහෙම එකක් පේන්නේ. තව හොයලා බලන්න. ස්වභාවිකව හොයලා බලන්න. ස්වභාවිකවම දැනෙන දේ විදියටම හොයලා බලන්න. ඒ තුල සැරිසරනකොට දැනෙන්නේ මොකද? මොකුත් දැනෙන්නේ නැහැ. වේදනාවක් නැහැ හිතට. ආ හිතට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ ඔයතුළම ජීවත් වෙන්න, ඔයතුළටම සමීප වෙන්න. ඒක ඔබේ මේ නිදන කාමරේ වගේ සපදායී තැනක් කරගන්න. නිදන කාමරේ වුණා සපදායි වෙන්නේ ඔලිය ප්‍රශ්න. නමුත් ඇත්තම ඔබගේ විවේක කාමරේ කරගන්න, විවේක ස්ථානේ බවට කරවත් කරගන්න. අපි විවේක ස්ථානයක් හැටියට සලකන්නේ ඒ වගේ විවේක ස්ථානයක්. හොඳ විවේක ස්ථානයක් නේද? හොලිඩේ බංගලෝ එක. හොලිඩේ බංගලෝ වලත් නෑ මෙච්චර සපද. ඒ තුළු ප්‍රශ්න වලින් ගියාම මෙතන සපක් වෙන්නේ. දැන් මේ ඒ තුලම සම්පූර්ණ මේ අර පර්මනන්ට් වීසා ගත්තද? සම්පූර්ණ වීසා එක ගන්න ඕනේ. නෑ මෙහෙ ලංකාවේ වීසා තියාගන්න එපා, ලෝකේ වීසා තියාගන්න එපා. ඒක කැන්සල් කරලා හරි වීසා ගන්න ඕන. ආයි මෙහෙ එන්න තියෙන්නේ. තියෙනවද කනෙක්ෂන්? මේ වයර් සම්බන්ධතා තියෙනවද? සැටලයිට් මොන හරි ක්‍රමයන් ලෝකෙත් එක්ක ඈ ඔව් එහෙම එකක් තියාගන්න එපා. බලන්න ඔය තුලම ඉන්න, බලන්න ඔය තුලම නිහඬ වෙන්න, ක්‍රියාවෙන් නිදහස් වෙලා ස්වභාවික වෙන්න, ස්වභාවය තුල ස්වභාවික වෙන්න. මමක් හොයලා බලන්න. කිසි විටක අස්වාභාවික වෙන්න බෑ. ස්වභාවයටම ඉඩ දෙන්න. දැනෙන්නේ මොකද්ද? පවතින්නේ මොකද්ද? පේන්නේ මොකද්ද? සිදුවෙන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ මොකද්ද? ඒ ඕනම දෙයක් ස්වභාවයට අතහරින්න. තමා මේ මැදට පනින්න එපා. කිසිම ආකාරයකට කිසිම ස්වරූපයකට මනස නොපවත්වන්න. ඒ ධර්මයේ තුලින්ම හැම විටම ලෝකේ දකින්න. ඒ ධහම තුලින්ම කතා කරන්න. ඒ ධහම තුලම ජීවත් වන්න. මමත්වයේ තුල ජීවත් වන්න. මමත්වයේ තුල අවිද්‍යාව නැති වුණාම මේ මමත්වයේ ලස්සනයි. මේ මමත්වයේ තුල සංඥාව නැහැ. මේ මමත්වයේ තුල නාම රූප නැහැ. මේ මමත්වයේ තුල සලායතන නැහැ. මේ මමත්වයේ තුල ස්ත්‍රී පුරුෂ භාවය නැහැ. මේ මමත්වයේ තුල ජාති කුල ගෝත්‍ර නැහැ. මේ මමත්වයේ තුල නිල තල තානාන්තර නැහැ. මේ මමත්වයේ තුල දුප්පත් පෝසත්කම් නැහැ. ඒ නිසාම එම මමත්වය මහත් වූ සැනසිලිදායක ස්වභාවයෙන් යුක්තයි. ඒ මමත්වයම භාවිතා කරන්න, ඒ මමත්වයේ තුලම ජීවත් වන්න, ඒ මමත්වයම ඔබගේ ආත්මය බවට පත් කරගන්න. ඒ මමත්වයේ තුල ආත්මයක් නැති බැවින් මෙතෙක් කාලයක් මමත්වය කියන්නේ සොඳුරු දෙයක් නෙමේ, ඒක හරි භයානක දෙයක්, මාරේ ඉවත් කළ යුතු දෙයක් කියපු හාමුදුරුවෝ අද කියනවා මමත්වය හරි සොඳුරු දෙයක්, මමත්වය කියන්නේ හරි ලස්සන දෙයක්, මමත්වය කියන්නේ හරි මිහිරි දෙයක් කියලා. අන්න ඒක තමයි ධාම කියන්නේ, ඈ ධර්මයේ තියෙන නිදහස් බව. අපර කෙනෙක්ගේ මමත්වයේ හැටියට අඳුනගෙන තියෙන ධර්මය නම්, එතකොට අපි මමත්වයේ කියලා කියන්න ඕන ධර්මයට. කෙනෙක් මමත්වයෙන් තොර බව කියලා අඳුනගෙන තියෙන්නේ ධර්මය නම්, එතෙන්දී අපි කියන්න ඕන මමත්වයෙන් තොර බව සොඳුරු දෙයක්. තේරෙනානේ? ඒ නිසා යම් අවස්ථාවක මමත්වයට සොඳුරු දෙයක් බවට පත් වෙනවා. ඒ තුල ඔහුට සංඥාණය වෙන්නේ, සංඥා වෙන්නේ සද්ධර්මේ නම්. එතකොට මමත්වයෙන් තොරවීම සොඳුරු බවක් කියලා එතෙන්ද කියන්න බැහැ. මොකද එයාට කාවැදිලා තියෙන්නේ මමත්වයේ හැටියට දැනගලා තියෙන්නේ ධර්මය නම්. එතකොට ධර්මීය මමත්වයේ බවට පත් වෙනවා. එතකොට ඒ තුල මමත්වේ නැති වෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ කාලෙත් ওই ප්‍රශ්නේ ඇහුවා. බෝහන්සේක වෙලාවකට නැහැ කියන දේ ආයි ඉති ඔව් කියලා කියනවා. ආයි නැහැ කියනකොට ආයි ඔව් කියනවා. දැන් ඒක තියෙනවනේ ඔය අත්තාහි අත්තනෝ නාතෝ කියලා එක පදයක් කියනවා. ආයි තව ටිකකින් කියනවා අත්තාහි අත්තනෝ නත්ති. තමන්ට තමන් පිහිටයි කියලාත් කියනවා, ආයි තමන්ට තමන් පිහිට නැහැ කියලාත් කියනවා. ඒක තමයි බුදුවරුන්ගේ ආර්ය ශ්‍රාවකයන්ගේ අයිතිය. ඒ ඒ තැනත්තාට ඒ ඒ දේ සංඥානණය වෙන ආකාරය අධ්‍යාත්මය තුළ දැකලා කතා කිරීම. එහෙම නැතුව මේ හිතක් හඳුනා ගන්න බැරුව නිවන් අවබෝධ කරවන්න බෑ. එහෙමයි. අපි ඒක හඳුන ගන්න ඕනේ යාගේ සංඥාවල් ගලාගෙන යන විදියනේ. ඒ හඳුනා ගැනීම තුළ තමයි කෙනෙකුට අවබෝධය ගොඩනගන්න පුළුවන්. තමයි යම් තා දුරක ඉගෙන ගන්න ඕන. දැන් මේ රටේ තියෙනවා එක එක ඉංග්‍රීසි පන්ති තියෙනවා. එනතම් පාලි භාෂා පන්ති තියෙනවා, අභිධර්ම පන්ති තියෙනවා. නමුත් ඒ තැනකට යන්න ඕන ටිකක් ඉගෙනගෙන නේ, නැත්නම් ඒ එක ග්‍රහණය කරගෙන ඉගෙන ගන්න බැරි වෙනවා, පරිණත වෙන්න බැරි වෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාලයට එනකොට ඉල්ලන්නේ මේ මේ මේවා සමත් වෙලා තියෙන ඕන විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න කියලා. මොකද එහෙම නැත්නම් ඒ කටයුතු ටික කරගන්න බෑ එතන. ඒ වගේ ඈත්තුත් අංග විශාල ජනනයක්, ශක්තියක්, චින්තාමය ප්‍රඥාවක්, ධර්මඥානයක් තියෙන්න ඕන. ඒ තියෙන තැනට තමයි මේ ධර්මය මුසු වෙන්න ඕන. ඒ තියෙන කෙනෙක් තමයි අහුම්කන් දෙන්න ඕන. මේ ගොඩාක් තැන්වල මේ නෝනවරු යුතුයකම හැටියට කෑම බීම වෙලා දෙනවා, එහෙම උදව් උපකාර කරනවා. නමුත් සිතින් වැඩිම දැඩි ග්‍රහණයක් නැති වුණත් මහත්තුරු පුදුම විදියට නෝනවරු ග්‍රහණය කරගෙන ඉන්නේ සිතින්. අර මණිකක් රකින නාරංජි දෙකුසේ මම ඔබ නිරතුරු රකිමි කියලා හිතේන. දැන් මණික නිවන් දකිනෝ නයා නිවන් දකින්නේ නැහැ. ඒකනේ වෙන්නේ. ඒස හොඳ මණිකක් වුණාම නයත් එක්කන් ඇවිල්ලා නයත් නිවන් දක්වනවා. නයත් නිවන් දකින්න ඕන, මණිකත් නිවන් දකින්න ඕන. එතකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. ඉතින් හොඳ මණිකකට බැඳුනහම ඒ මණික නිවන් කරාම නයාවත් එක්කන් එනවා. හැබැයි වැරදි මණිකකට බැඳුනොත් ඒ නයාව අපායට එක්කන් යනවා. ඒ නිසා හොඳ මණිකක් වෙන්න පුළුවන් නම් සියලුම නෝනාවරුන්ට තමන්ගේ නයාවත් එක්කන් එන්න පුළුවන් ධර්මයේ කරා. සමහර නෝනලා කියන අපේ නයානම් බෑ, අපේ නයා එක්කන් එන්න බෑ. ඈ අහන්නේ බනහන්නේ ඇවුම් කන් දෙන්නේ කියනවා. ඒක තමයි කියන්නේ. ඒකයි වැඩි ලෝකේ තියෙනෝ එක එක එක්කෙනාගේ බැඳීම් තියෙනවා. දැන් අපේ තියෙන වීරිය අධික චරිත තියෙනවා, ප්‍රඥා අධික තන්ත තියෙනවා. ඒකට බැඳීම් අතරත් එක් එක් දේවල් වලට තමයි සමාජයේ බැඳෙන්නේ. එක්කෝගේ දොරට, එහෙම නැත්නම් දූ දරුවන්ට, එහෙම නැත්නම් ඕනට මහත්යෙට ඕම් බැඳීම් තමයි තියෙන්නේ. ඒ බැඳීම තුළ ඍදුමක් තියෙනවා. ඒ ඍදුමක් තුළ තව තව බැඳීම් තියෙනවා. යම්කිසි රිඳුමක් තියෙන්න ඕන කෙනෙකුට, ඒ රිදීම තුළ තමයි වේදනාවක් තියෙන්නේ. ඒ වේදනාවට තමයි කෙනෙක් බැඳෙන්නේ. මානසික වේදනාවක් නේ ලබන්නේ. මහත්යෙන් වේවා, නෝනගෙන් වේවා, ලබන්නේ මානසික වේදනාවක්. ඒක සුඛ වේදනාවක් හෝ දුක්ඛදායි හෝ මිශ්‍ර වේදනාවක් තමයි ලැබෙන්නේ. දැකීමෙන් ලැබෙන්නේ ඒකයි. ඒකයි ඔහම ෆොටෝ එකක් තියන්නේ. දැන් දරුවා බැලීමෙන් තුනක් Tamanට තියෙන්නේ වේදනාවක්. ඉතින් යෞවන කාලයේදී අමීර් ඛාන්, සල්මන් ඛාන් දැකීමෙන් තියෙන්නේ වේදනාවක්. ඔව්, වේදනාවක්. ඒ හැටි ඈ සියලු වේදනාවන් වලින් තොර වුණාම ලස්සනයි. හිත ලස්සනයි, ජීවිතේ ලස්සනයි, ලෝකේ ලස්සනයි. සියල්ලම අතහැරලා අස්සලට ජීවත් වෙන්න පුළුවන්, දකින්න පුළුවන්. සම්‍යක් ඥාන දර්ශනය. කිසිම දෙයක් ග්‍රහණය කරන්න නැතුව, කිසිම දෙයක් අල්ලගන්න නැතුව නිදහසේ දකින්නවා. නිදහසේ විඳීමකුත් තියෙනවා. නිදහසේ විඳිනවා. නිදහසේ විඳිනවා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර ඔළු විදාගෙන පටලවා ගන්න නැතුව ස්වභාවිකව බැලුවහම පුදුම ලස්සන, පුදුම මිහිරි ආකාරයකට, තාම සම්‍යක් ආකාරයට ලෝකය ග්‍රහණය කරගන්න පුළුවන්. පුජ්‍යලත්වයෙන් තොරව ලෝකය දකින්න පුළුවන්. ඒකද කියන්නේ නිදහස් මනසෙන්, නිවුණු මනසෙන් දකිනවා. තප්පර 10ක් එක තැනක ඉන්න බැරුව කොච්චර හරි නලියන මනසක් තියාගෙන ඉන කෙනෙකු මාස කීපයක් ඇවිල්ලා, වසරක් වගේ කාලයක් ඇවිල්ලා මුකුත්ම කියන්නෙත් නැතුව පාඩුවේ නිහඬ පැයක් විතර, දෙකක් විතර ඉන්න පුළුවන් මට්ටමට, ඈ කිසිම අනක්සකක් නැතුව ඉන්න පුළුවන් මට්ටමට, ඊටාම සැනසිලිදායකව ඉන්න මට්ටමට තමන් ගොඩ නැගෙනවා කියන්නේ ඒක ප්‍රාතිහාරයක්, දේශනා ප්‍රාතිහාරයක්. ඒක මේ ලෝකේ ලෙහිසි පහසු කෙනෙකුට කරන්න බෑ. ඒක ලෙහිසි ධර්මයකට ඒක කරන්න බෑ. ඈ ඒක අනකින්, වීරියකින්, බලයකින්, උසාහයකින් නෙමෙයි, નિરાයාසය තුලම. નિરાයාසය තුලම, මනසේ සැබෑ ස්වභාවික తত্ত্বය තුලම ඇතිවෙන ඒ සැනසෙල්ල, ප්‍රබල සැනසෙල්ල. නැත්තම් ඉතින් වීරියෙන් පවත්තන දෙයක් නම් වීරිය නැති වෙච්ච එකම නැතිලා යනවා. වීරියෙන් තොරව පවතින දහමක් නම් ඒක නැති කරන්න පුළුවන් කම නැහැ කිසි වෙලාවක. ධර්මය කියලා සංඥාවක් ගන්න උමනාවක් නේ. තව තවත් ඉස්සරහට යන්න ඕන, පස්සට යන්න ඕන, වෙනස් වෙන්න ඕන, පෙරලා ගන්න ඕන කියන අදහස් ටික ඔක්කොම ලුවෙන් අයින් කළා දැන්. කර්මකාරකේ අයින් කරා. කර්මකාරයෙක් දාගන්න එපා, ඔළුවේ තියාගන්න එපා. අතහැරලා දැන්. හෑ? කර්මකාරකමින් නිදහස් වෙන්න. මෙහෙවීමකින් තොරව සජීවී මනසට ඉඩ දෙන්න. එතකොට කියන්න ඕන වචනේ කියවේ. කියන්න ඕන බණ කියයි. දැන් මා මෙතෙන්ට එන්නේ ඔයත්තන්ට බණ කියන්න මොනවා හරි හදන්නේ නැහැ. කියවෙන්න ඕන දෙයි කියවේ. බණිනව නම් බණි. කමන්නේ. දුස් කියනව නම් දුස් කියයි. තරහ වෙනව නම් තරහත් වෙයි. ඕන වචනයකට කෙනෙකුට ඕන නම් තරහ වෙනව නම් තරහ වෙන්න පුළුවන් නේ. කියටලුවන් නේ. අපි තරහ නැති වුණාට ඒ කිසි දෙයක් තුල මම නැහැ. දේශනාව තුල මම නැහැ. දර්ශනය තුල මම නැහැ. ඒ නිසා තමයි ශ්‍රී සද්ධර්මයේ තුල පූර්ණ නිදහස කියන එක තියෙන්නේ. ඒ පූර්ණ නිදහස තමයි අකාරික බව, අවේදේත බව, නිරෝධ සහගත බව, කිසිම දෙයක් එක්ක ඇලෙන නොගැටෙන ගුණය, විරාගික බව තියෙන නිසායි. අපි නිකන් පිටින් හිතාගන්න යන්න එපා. මේ මං ආහාර මේ වර්ග ගන්න ඒ නිසා ඒක ආසයි කියලා. ඒව වෙනම දෙයක්. ඈ අපි ෆෑන් එකක් දාගෙන ඉන්නේ ආසාවට කියලා. ඒව බාහිර අඥාන කතා. අපි මේ බීම වර්ග බොන්න කැමති. මම දෙලුම් යුස බොන්නේ, මම ගස් ලැබු යුස බොන්නේ. ආ ත්‍රස තුෂ්ණාව. ඒ මෝඩ කතා. ඒ මෝඩ කතා. කෙනෙක්ව පුරුදු වෙච්ච රුචි අරුචිකම් අනුව පලාත අනුව නේ මං ගමේ ලෝලු කන්න කැමති. ආ රස තුෂ්ණාව නේ. ඒක පුදුම කතාවක්. රස තුෂ්ණාව තියෙන අයත් ඉන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් රුචි අරුචිකම් අනුව තියෙන සාමාන්‍ය පිළිවෙත් ස්වභාවල් තියෙන ආසත්ත නැතුව ඒව තුෂ්ණාවල් නෙමෙයි. පිළිද ගංගේ නේ වෙනම තියෙනවා. අර වගේ දේවල් එහෙම දාන්න බෑ. එළුණහම බෙහෙත් ටිකක් ගන්නවා. ආන්න මමත්වය. එහෙම කියන්න බෑ. ඒක සම්මුති පැවැත්ම. සම්මුති පැවැත්ම. සෑ හැම කාරණයක් තුළම පුඤ්ජලයේ දර්ශනයක් නැති වුණහම පුදුමාකාර නිදහසකින්, පුදුමාකාර සැහැල්ලුවකින් අත් විඳිනව නෙමෙයි, අත් දකින්නවත් නෙමෙයි. ඈ ස්වභාවිකත්වය. මේ ලෝකේ තියෙන දේවල් පටලවාගෙන විඳා විඳෙව්වා ඇති. දැන් මා විවේක වීව ඉන්න ඕන, විවේක සුවයෙන් ඉන්න ඕන. අනිත්‍යතාවයේ වැඩ ඉන්නවා. කිසිම දෙයක් අල්ලගෙන නැහැ. නිත්‍ය කරගෙන නැහැ. ඒකයි කියන්නේ අනිත්‍යයි කියන්නේ. අපි ඇයට මේ වැරදි සංඥාවක් දීලා තියෙන අනිත්‍යයි කියලා. අනිත්‍යතාවයේ වැඩ ඉන්නවා. මොකන්ද? කිසි දෙයක් ග්‍රහණය කරලා නැතුව. පුද්ගලෙක් ඉන්නව නෙමෙයි. ආර්යවතුන්ගේ මාර්ගය පුරුදු කරනවා. අරියත්වතුන්ගේ ගුණය පුරුදු කරනවා. තවත් ලේවල තියෙනවා මේක හිමින් සැරේ සම්පූර්ණයෙන්ම ඉවත් වුණාට පස්සේ අනිත්‍යතාවයේ පූර්ණත්වය තුළ ලේවල තියෙන කෙලෙස් ගුණේ සම්පූර්ණයෙන් සිඳුනට පස්සේ අපිට ඉස්සරහට වර්ධනය වෙන්න පුළුවන්. අපි මාර්ගය හඳුන ගන්නවා, ධර්මය හඳුන ගන්නවා, ස්වභාවය හඳුන ගන්නවා, ජීවත් විය යුතු සිටිය යුතු ප්‍රගුණ කළ යුතු ධර්මතාවය අඳුන ගන්නවා. ඒක තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා. එතන ලොකු සිල්වත්කමක් තියෙනවා. කිසි වරදක් නැහැ නේද? එතන තියෙන පූර්ණ සිල්වත්කම. ඈ දෘෂ්ටි වලට නොපමිනීමේ මානසික සීලය. දෘෂ්ටි වලටපත් වුණොත් ෘත සීල. සමාදන් වෙන සීලවල එහෙම තියෙන ෘත සීල. දැන් මෙතන ෘත සීල මොකුත් නැහැ. ඈ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මේ චේතනා කර්ම වලින් නිදහස් වෙලා කිසිම දෙයකට මොනම ආකාරයකින්වත් සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳත් අත්හැරිය නරකත් අත්හැරිය. මම නෙමෙයි. මම නෑ එතන. කෙනෙක් නෑ, පුජ්‍යලයක් නෑ, ස්ත්‍රියක් නෑ, පුරුෂයෙක් නෑ, ජාතිකයෙක් නෑ, වාර්ගිකයෙක් නෑ, රැටියෙක්, රටක පුජ්‍යලයක් නෑ, කළු සුදු පුජ්‍යලයක් නෑ. ඥානවන්තෙක් මෝඩයෙක් හිතනනේ. ඒ නිසා පූර්ණ නිදහස්. අනේ අර හරම හිතාගෙන ලෝකේ මැරෙන වෙහෙසෙන තර්ක කරන ලෝකේ දිහා hina vivi බලන් ඉන්නවා. hina vivi බලන් ඉන්නවා. අනේ පව් මේ ලෝකේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? මේ මිනිස්සුන්ගේ පිස්සුව හොඳ වුණා නම් කොච්චර හොඳද? මොන තරම් සැනසෙල්ල ජීවත් වෙනවද? මොන තරම් ලෝකය කියන්නේ සොඳුරු තැනක්ද? කිසිම ආගමක් නැහැ ඔළුවේ. දර්ශනය තුල සම්මුති න්‍යාය, ඒ සම්මුති න්‍යායෙන් කෝණයෙන් අඳුනන හොඳට අඳුනන. දර්ශනය තුල අර ඊටාම පැහැබර බව, ලස්සන බව තමන්ට දකින්න පුළුවන්. සංඥා නිරෝධේ මානසික නිදහසයි මෙතන ලබන්නේ. දැන් අපේ අය මේ නිදහස කියලා ලබන්න හදන්නේ පුජ්‍යල නිදහස. නෝනවත් දාලා, දරුවෝත් දාලා, බැංකු පොත් හිස් කරගෙන කැලේ ගිහිල්ලා. ඒක පුජ්‍යලයක් හැටියට ලබන නිදහස. මේක එහෙම නෙමෙයි, මේ තියෙන දේවල් තියෙන විදිහට තිබෙද්දාවේ. දැන් අර එක හාමුදුරුවනේ මහාන වෙන්න එන්න කියලා. ඔක්කොම අත්හැරියද? ඔක්කොම අත්හැරිය. බැංකු පොත් හිස් කළාද? ඔව් ඔක්කොම හිස් කළා. ආයෙන ඩිවෝස් සහතිකෙත් තරම් එන්න කිව්වලු. ඉවරයිනේ. ඉතින් මිනිස්සුන් කොහොමද? ඉතින් අර ගෙදර මිනිස්සුන් කියනවා දැන් මං වහන්න මහාන වෙන්න දුන්නනේ. මං කොහොමද ඩිවෝස් කරන්නේ? මේ දරුවෝ කොහොමද අනාගතයේදී මූණ දෙන්නේ? මේ මිනිස්සු වලෝ මේ අපේ ආච්චි අම්මලා ඩිවෝස් වෙලාද කියලා නේද? එතකොට කොහොමද අනාගතයේ දරුවෝ මූණ දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ අඥානකම් බුද්ධ ආගම ඇතුළේ තියෙන අඥානකම්. මේක මානසික නිදහස. මේ සහතිකවල නිදහස් නේ. හරි, නීතිමය ප්‍රශ්නයක් කරන්න නම් කමන්නේ. ඇයි එතකොටනේ කොළ කෑලියෝන? මේ කොළ ගෑලි කොහොමද අස්සනක් කොහොමද මේ මානසික ප්‍රශ්නයකට බලපාන්නේ? දැන් ප්‍රසිද්ධයි කියලා මුලබෝඩ පොත් ලියන හාමුදුරු කෙනෙක්ගේ වැඩක් ඔය. මට මේ මහාචාර්යවරයෙක් මේ කතාව කිව්වේ හාමුදුරනේ පුදුම අවාසනාවන්ත සිද්ධියක් මේක කියලා. ඇත්තම වික්ෂුන් වහන්සේ කෙනෙක්මයි කියලා තියෙනවා. එවැනි දේවල් අවශ්‍ය නැහැ. ඔප්පු දෙනව මොදාල හදන ඔක්කොම තියෙද්දි අපිට නිවන් දකින්න පුළුවන්. ඒව ඒ තැන්වල තිබුණා. තිබුණත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි, නැති වුණත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිට නැති කියන සංඥාවත් එපා, ඇතයි කියන සංඥාවත් එපා. දැන් මමත්වයේ කියන්නේ ඉවත් කළ යුතු දෙයක් නෙමෙයි. මමත්වයේ කියන්නේ අපි පිවිසිය යුතු දෙයක්, හඳුනගත යුතු දෙයක්. හැබැයි හඳුනගත්තාම ඒ තුළ පුජ්‍යලේ නෑ. නොහඳුනනකන් ඒ තුළ පුජ්‍යලයක් ඉන්නවා. එනිසා හඳුන ගන්නකම්ම මමත්වය කරදරයක්, හිරිහැරයක්. හඳුන ගත්තට පස්සේ මමත්වය සහනයක්. මම බුදුහාමුදුරුව මම කියලා ආමන්ත්‍රණය කරන්න කාටද? ලෝතුරා බුදු කෙනෙකුට. රහතන් වහන්සේ කෙනෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ, මගේ දැක්ම කියලා ආමන්ත්‍රණය කරන්නේ කවරටද? රහතන් වහන්සේ කෙනෙකුගේ දැක්මට. ආර්ය ශ්‍රාවකයෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ කාටද? ආර්ය ශ්‍රාවකත්වයට. පුතජ්ජනෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ කාටද? ලෝපද්වේෂ මොහ අවිද්‍යාවකට. ආන දැක්කනේ, එකම මමත්වය ආමන්ත්‍රණ විදි කීයක්ද? ආන එකයි. ඒ නිසා කෙනෙකුගේ මමත්වය සොඳුරු වෙනවා, තව කෙනෙකුගේ මමත්වය අමිහිරි වෙනවා. එච්චර නූගත් මිනිස්සෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ නූගත් පුජ්‍යලේකුට, මහාචාර්යවරයෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ මහාචාර්යවරයෙකුට. ඒ වගේ විද්‍යාඥයෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ මහා විද්‍යාඥයෙකුට. අවිද්‍යාත්මක පුජ්‍යලේක මිත්‍යා දෘෂ්ටිකයෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ මිත්‍යා දෘෂ්ටියකට. ඒ නිසා කිසිම වචනයක් ඇතුළත සත්‍යයක් නෑ. ඒක යාගේ සංඥානනේ ඇති වෙන විදියට ඒකේ වෙනස්කම් ඇති වෙනෝ. ඒ නිසා මේක දෘෂ්ටි උපාදානයක් කරගන්න ඕනේ නෑ. සියලු දෘෂ්ටි, සියලු සංකල්ප, සියලු වචන අතහැරලා ලෝකේ දිහා බලනකොට තමයි ලෝකේ ලස්සන. පුළුවන් නේද අපි මහතෙරනේ? ඒ දැනෙනවා. ඒ තුල පවතින ආසේවිතාය, භාවිතාය, බහුලී කතාය. ඒ තුල ජීවත් වෙන්න. සංඥාවලට යන්න ගියාම ඒක නිකන් හරියට අර කටු සහිත කැලෑවක ඇවිදිනා වගේ වැඩක්. මොකද කටු සහිත කැලෑවක ඇවිදිනකොට වෙන්නේ? එහෙම මේ කටු ඇඟේ වදිනවා. ඉතින් මේ සංඥා ගොඩක් සහිත මේ සමාජයට පිවිසුණාට පස්සේ ඒක කටු උල් ඇනිනවා වගේ දෙයක්. තියෙන සංඥා තුලින් බහැර වෙලා ඉන්නකොට අර උල් ගොඩක කටු ගඩක ඇවිදින් නැති කෙනෙකුට ලැබෙන සුවය ලැබෙනවා. ඉතින් තවත් ප්‍රගුණ කළ යුතු ධර්මය අඳුනගත්තා. වැඩි යුතු ධර්මය අඳුනගත්තා. සංඥා නිරෝධය, නාම රූප නිරෝධය, සලායතන නිරෝධය, මමත්වේ නිරෝධයක්, විඥාන නිරෝධයක්, සංඛාර නිරෝධයක් අඳුනගත්තා. ඒ හඳුනා ගැනීමයි මෛත්‍රී විහරණය. බුදුහාමුදුරුවන්ගේ නිර්වචනයේ මෛත්‍රී විහරණය. චේතෝ විමුක්තික මෛත්‍රී විහරණය. ඒ තුළ මහා මෛත්‍රියක් තියෙන්නේ. මමත්වයෙන් යුතුව කරන කරුණාවක් නෙමෙයි. මහා මෛත්‍රියක්. නොමනසට පැමිණීම, මනසකට නොපැමිණ වාසය කරනවා. මමත්වයට නොපැමිණ වාසය කරනවා. ලේසි නෑ කෙනෙකුට මමත්වයට නොපැමිණ. මමත්වයෙන් යුතුව ඉන්නකොට නිතරම අනාගතේ ස්පර්ශ කරනවා, අතීතේ ස්පර්ශ කරනවා, වර්තමානයේ ස්පර්ශ කරනවා, කරපු කීපු දේවල් වේදනා දෙනවා, දුක් අඳුනාගෙන ඇල්ල දෙනවා, හොඳ එහෙන් රිදවනු, නරක එහෙන් රිදවනු. ඕනම ජීවිතයක එහෙම තියෙන්න පුළුවන්. දැන් අර නොමනසට තවත් උනාට පස්සේ මං කරපු හොඳත් මට මතක නෑ, මං කරපු නරකත් මට මතක නෑ. මොකක්ද? සිහිය විකල් වෙලා නෙමෙයි. හොඳ සිහියෙන් අතීතේ, අනාගතේ, වර්තමානයේ අතහැර දැම්මා. ඒ කියන්නේ සිහියක් හැටියට අවිද්‍යාවක් ගත්තේ නෑ. සිහියක් හැටියට ගත්තා අකාලික ධර්මය. තමන්ගේ සිහිය බවට පත්ුනේ අකාලික ධර්මය. තමන්ගේ සිහිය බවට පත් වෙලා තියෙන සම්මා සමාධිය, සම්මා දිට්ඨිය. ඒකයි සිද මෙතෙක් කාලය සිහිය හැටියට ගන්නෙ. මොකද්ද? මහා මතකයන් ගොඩක්, සංඥා ගොඩක්. ඒ සිහියවල් අපිව රිදවනු. දැන් මේ සිහිය රිදවන්නේ අවේදීතයිනේ. ඒ තුල රූප සටහන් නැහැ, වේදනා සටහන් නැහැ, සංඥා සටහන්, සංකාර විඥාන සටහන් නැහැ. සර්වාකාරයෙන් නිවුණු, හාත්පස නිවුණු මනස්කාන්ත ලෝක. කියන්න වදන්නේ වචන නැහැ. කිසිම වචනයක් කියන්න පුළුවන් කමක් නැහැ නේ. වචනයකින් ලියන්න බෑනේ. එතනම ධර්මයේ පොතක ලියන්න පුළුවන්ද? පොතක ලියන්න බෑ. පොතක ලියන්න බෑ. ධර්ම අපි පොත් ලියලා දෙනවා. එහෙනම් පොතක ලියන්න බැරි එක තමයි පොතේ ලියලා කියන්නේ. පොතේ ලියලා කියන්නේ පොතේ ලියන්න බෑ. ලියලා මං අවසානයේ කියන මේ ඉහෙල සඳහන් සියලු වචන අසත්‍යක් හා බොරුවක් බව කරුණාවෙන් සලකන්න. නේ? දැන් සමහර අය කියනවා මේ හාමුදුරුවෝ සිනහ පහල කරනවා. ඒක හරි වැරදි කියලා. ඒ අර hina වෙන්න බැරි කට්ටිය දත් සොත්තර hina වන කට්ටිය. ඒ දත් සොත්තර ගාව අර කට ඇරියාම තමයි මනුස්සෙක් hina වෙන්නේ. බුදුහාමුදුරුව විතර සිනහ පහල කළ සිනහවෙන් සිටි කෙනෙක්, සතුටින් සිටි කෙනෙක්, ප්‍රීතියෙන් සිටි කෙනෙක් කොහොක්වත් නැහැ. ඒ බමුණන්ගේ ගාව තමයි තිබ්බේ මේ සිනහ ප්‍රාණ සතුටින්. ඒ ප්‍රසාදයෙන් හිටපු නිසාම තමයි බුදුහාමුදුරුවන් විශාල පිරිසක් එකතු වුනේ. මේ hina වෙන ප්‍රසාදයෙන් ඉන්න දැකුම් කළු ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඉන්න සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. යන් අපිව බලන්න. අනිත් අය වගේ අලු නාගෙන රවුල් වවාගෙන ඇට මාල දාගෙන මෙයා නෑ, හරි නිදහස්ව ඉන්නේ. ඇයි හිත හිස් වුණාම කොච්චර හොඳට hina වෙන්න පුළුවන්ද? ඇත්තට සහල යමන් තමන්ගේ ජීවිතයේ තියෙන සජීවී දෙයක් නම් පුරුද්දක් හරි. ඉතින් ඒක වෙනස් කරන්න බෑනේ. ඒක හදන්න බෑ. ඒකේ කොහොම තිබුණා? ඒක යාගේ, ඒක යාගේ සජීවී தත්ත්වය. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. ජීවිත අවබෝධයෙන් සැනසෙන්නට මේ සද්ධර්මයේ හේතු වාසනා වේවා. සාදු සාදු.